පින්වත් ස්වාමීන් වහන්සේ ආයතන හය භාවනා කරන විට ඇසට පෙනෙන රූපය චක්කු ස්පර්ශය විඥානයේ ආදීක දුස් මනෝ ධාතුව ධම්ම ධාතුව මනෝ විඥාන ධාතුවට සිතිවිලි කියන සිතිවිලි වෙන ආකාරය තවදුරටත් පහදා දෙන්නේ නමස්කාර පූර්ව රූපෙ ඉඳලා සිටිනේ අනේ
එහෙම වලක් නම් මම කිව්වේ නෑ. ඒ වගේ තැනක ඇත්තටම අප තුළ තියෙනවා සමාජය තුළ උදනා තුළ අදහසක් තියෙනවා ඒ පිළිබඳව. ඒ සමාජයේ අදහස තමයි මේ මතු කර දෙන්න හදන්නේ ඇත්ත ප්‍රශ්නේ හසුකෙනා. අපි මේ ප්‍රශ්නේ මේ ගැන වෙන්නේ අහන්න නැති කියලා හිතාගෙන යමක් අපි උත්තර දෙන්නා. ඒත් රූපයන් චක්කු විඤ්ඤාණය කියන මේ හේතු යෙදිලයි දැකීමක් වෙන්නේ. දැකීම කුමක්ද කියන කරුණ හරියට නිර්වචනය නොවුනොත් අපි දැක්කේ නේදී දැක්කේ නේදී දැක්කේ ආවල් දේ දැක්කේ ආවල් කෙනා කියලා මනෝමයෙන් ඊට එකතුවක් කරගෙනයි මනෝමයෙන් තමයි ඊටු ටික සම්පූර්ණ කරගෙන කුසලා කුසලයට යන්නේ. ඔය අදහස තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මනෝමයෙන් මේ නිර්මාණය කරන්න ඉඩ ලැබෙන්නේ දැකපු දෙයට සාපේක්ෂක වීම තුළ. දැකපු දෙයට සාපේක්ෂක වෙන්න අපට දැකීමක් ලැබෙන්නේ දැක්කේ මොකද්ද කියලා දැකීම කුමක්ද කියලා හරියටම නොදන්නා කම නිසා. ඉතින් මට ඔක අධ්‍යාත්මයෙන් හරියටම කියා දෙන්න අමාරුයි. ඒත් මම පුංචි නිදර්ශනයකින් ඔය ටික කියා දෙන්න. දැන් බලන්න ඔබට පේන යම් ආරම්භයක් යන්නේ මුඩ බලලා මේ ලයිට් එක බැලුවත් කමක් නැහැ. බුද්ධ ප්‍රතිමා වහන්සේ දිහා බැලුවත් කමක් නැහැ. එහෙම නැත්නම් කවුරු හරි දිහා බලන්නකො බලලා බලාගෙන හොඳට ඉන්න ගමන් දැන් ඔබට හිතෙනවා මේ ඉස්සරහා තියෙන දේම පේනවා කියලා. හරිද? දැන් ඔබේ අදහස මොකද්ද? මේ ඇහැ ඉදිරියේ තියෙන රූපේමයි පේන්නේ. තව විදිහකින් ඒක නිවැරදි කළොත් තියෙන දේම පේනවා කියන්නේ. දැන් හොඳයි අපි ඇහි කෙලවරකට මේ ඇහි ඇඟිල්ල අරගෙන ඇහි කන පැත්තේ ඇහි කෙලවර අපි ටිකක් මෙහෙම තදින් තද කරලා ගුරුල් කළොත් වරින් වර මෙහෙම මොකද වෙන්නේ? පේන රූපේට මොකද වෙන්නේ? කෙලවෙනවද? හොඳට බලන්න ආපහු ඉහළට පහළට අරහට කෙලවෙනවා. දැන් කෙලවෙන්නේ තියෙන එකද පේන එකද? තියෙන එකද කෙලවෙන්නේ පේන එකද? තියෙන එක කෙලවුණා නම් බිමට වැටෙනවා නේද? එහෙනම් අපිට පේනවා කෙලවෙනවා. හෙලවෙන්නේ තියෙන එකක් නම් නෙමෙයි. එහෙනම් අපි මෙච්චර දවස් හිටියේ අදහස තියෙන එකම පේනවා කියන අදහස හරිද? එහෙනම් දැන් අපිට ඒ නිදර්ශනයෙන් පේනවා හෙලවෙනවා නම් හෙලවෙනවත් පේනවා. හැබැයි තියෙන එක හෙලවෙන්න බැහැ. ඒක බිමට වැටෙන්න ඕනේ. එහෙනම් පේන්නේ ඉදිරියේ තියෙන රූපය වෙන්න බැහැ. සැකයක් නැන්නේ. එහෙනම් මේ හෙලවෙන්නේ ඇහැද? දැන් උඩට හරහට උඩට යනවා පේන්නේ ඇහැද? ඇහැ කියලා බෑනේ නේ? එහෙනම් චක්කු විඥාන හිත ඩොලේ හෙලවෙන්නේ. හිත හෙලවෙනවා කියන්නත් බෑ. එහෙනම් දැන් හෙලවෙන දෙයක් නැද්ද? උඩට පහළට අරහට හෙලවෙන දෙයක් නැද්ද? තියෙනවා. එහෙනම් උඩට පහළට හෙලවෙන යමකුත් තියෙනවා. එහෙට අයිතිත් නෑ, රූපයට අයිතිත් නෑ, චක්කු විඥාණයට අයිතිත් නෑ. එහෙනම් කොහකට දෝකයිද? නෑ කියන වටිනවා. නෑ කියන්නත් බෑ. හෙලවෙන යම තියෙන. එහෙනම් තියෙනවා නම් ඒක කොහේ හරි තිබුණාද? පෙර තිබුණු දෙයක්ද පහළ වුණේ? නෑ. පෙර නොතිබීම හටගත්තා. දැන් අපි ඇහත් රූපයත් ඒවා වෙන් වෙනකොට දැන් ඒ හෙලවෙන කොහේ හරි ඉතුරු වෙලා තියෙනවද හසි? අභ්‍යවකාශය. නෑ. පෙර නොතිබීම හටගත්තා. ඉතුරුක් නැතුවම අවසන්. එහෙනම් ඇහත් රූපයක් චක්කු විඥානයක් ඇති කලෙහි මෙබඳු චලනය වෙන යම හටගන්නවා. ඇහත් රූපයක් චක්කු විඥානයක් වෙන් වෙනකොට හටගත් දේ ඉතුරුක් නැතුවම නිරුද්ධ වෙනවා. දැන් අපි දැක්කේ තියෙන දේ නොවේ නම් මේ හේතු නිසාම හටගත් දේ නම් හටගත්ත දේ දැකීමේ අවසන් වෙන්න ඕනද? හැබැයි දැන් අපි දැක්කේ හවල්දී හවල්දී අතන තියෙන දේ හරි ලස්සනයි කියලා හිතුවොත් හිතන්නේ කොහක් වෙනවද? ඇත්තද? නෑ අපිට වෙන්නේ. එහෙනම් දැන් අපි ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් නිසා ඇතිවන දැකීම මෙන්න මේ නිදර්ශනයේ අනුමාන වශයෙන් තේරුම් ගත්තොත් දකින්නවා කියන්නේ ඇහැට අයිති නැති රූපේට අයිති චක්කු විඥාණයට අයිති නැති ඒ තැනතු රූපේ නැතුව චක්කු විඥාණය නැතුව නොහට ගන්න මේ තුන වැය වෙලා හමු වෙන දෙයක් නම් අපි දකින්නේ අර ඒක වගේ. එහෙනම් දැකපු දෙයට අපි ආවන්දේ කියලා නම් කරනවා නම් කරලා තියෙන්නේ ඒ සැලෙච්ච දේ ඇහැ කියලා හිතාගන්න. සැලෙච්ච දේ බාහිර රූපයයි කියලා හිතාගන්න. චක්කු විඥානයයි කියලා හිතා. හැබැයි දැන් අපි ඇත්ත ඇති සැටියෙන් හිතුවොත් මෙනෙහි කළොත් මේ දැක්කා දැකීමක් වුණා. හැබැයි ඒක හැටත් අයිති නෑ, රූපයටත් අයිති නෑ, චක්කු විඥානයටත් අයිති නෑ. එහෙත් මේ හේතුන්ගෙන් තොරව ඒබන්දක් හටගන්නෙත් නෑ. මේ හේතු ඇති කල්හිම හටගත්තා. අස්මින් සති ඉදම්මොත් මේ ඇති කල්හිම මෙහෙම හටගත්තා. අස්මින් අසති දම් මෙය නැතිවීමේ මෙයද නැති වුණා. එතකොට දැක්ක හේතුඵල ධර්මතාවය ඇති වෙනවක් දැක්කත් නැති වෙනවක් දැක්කා. එතකොට ඇතිවීමයි නැතිවීමයි මේ ධර්මතාවය දැක්ක කෙනාට මනසින් ඒකට ඌණ පූර්ණයක් කරන්න එකතුවක් කරන්න ඉඩ නැහැ. එයා දැක්කේ මොකද්ද? උපාද වයදාමින උපජිත්වානේ විඳන් ඉපදිලා නිරුද්ධ වෙනවා, උපදිලා වැය වෙනවා. දැන් එයාට අමතෙන් ඒකතු කරන්න දෙයක් නැහැ. මෙන්න මේ ඇත්ත අපි කියන දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම ඒ පවතුන ආකාරයෙන් නොදැක්කොත් පවතුන යථාර්ථයේ මනසට, ධර්මයට, මනෝවිඥාණයට අයිති නැති ඒ මනස ධර්මයක් මනෝවිඥාණයක් නිසා හටගන්න අර මේ චලනීය වෙන රූපේ වගේ දකින්න ඔය විදිහේ අපට පත්‍ය පුද්ගලයෝ යමක් කෙනෙක් දෙයක් හැටියට මැවෙන තැන පේන තැන ඒක මනසක් නෙමෙයි, ධර්මයක් නෙමෙයි, මනෝවිඥාණයක් නෙමෙයි. තුන්දෙනාගේම එකතු වෙන්නේ පෙර නොතිබීම හටගන්න දේ. අර මේ නිදර්ශනේ ගන්න. එතකොට හැමතිස්සෙම අපි මනෝමයෙන් යමක් එකතු කරගෙන මනෝමයෙන් යමක් එකතු කරගෙන කර්ම ක්ලේශ කුසල් අකුසල් බවට පරිවර්තනය කරගන්නේ මෙන්න මේ ඇත්ත නොදකිනට. ඇත්ත නොදකපු තැන දැක්කේ හරියේ තියෙන එකයි කියන තැනට යනවා. ඒකේ හොඳ නරක ගුණාගුණ කතා කරනවා හිතනවා. එතකොට කුසල් අකුසල් කර්ම ක්ලේශ කෙතරම් සිද්ධද? හැබැයි දැක්ක දැක්කෙ වෙන්නේ මේ හේතු නිසා හටගත් දේ කියලා නුවණින් දකින්න පුළුවන් වුණොත් අපට ඊට සාපේක්ෂ වෙන තැනක් නෑ. එතන සියලු කර්මක්ෂය වෙන්න ඕන, සතර ගමන නිවා වෙන්න ඕන. ඒකට දැක්ම කියලා. දේ බලන්න ඇහැ අරින බෙල්ල හරවන නැකිටල යන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථා දෙක තමයි අපට තේරෙන විදිහෙන් ගත්තොත් මේ පටිඝ අදිවචන කියන වචන දෙකෙන් දක්වලා තියෙනවා. ඒ තමයි තේරෙන අර්ථයෙන් ගන්න. දැන් අපිට දැන් බව කිව්වා රෝස බල සබ්දයක් නැහැ. හැබැයි සිතින් නිර්මාණයක් කරලා දීලා ඒකේ හොඳ නරක ඒක කොහෙද තියෙන්නේ කොහෙද දැක්කේ මහ ගොඩාක් දේවල් ඇතුලෙන් අයවදානක් ඒ ඔස්සේ කුසල කුසල කර්ම උපදවන්න පුළුවන් පැත්තකට දිශාවකට යන්න පුළුවන් පාරක් ඇතුළට යන්න. දැන් සමහර වෙලාවට ඒ එළියෙන් ඇතුළට ගියා. ඇතුළෙන් ඔය සිතුවම වෙලා රෝසමල නිරෝසමල කන්නහවල් තැනහවල් තැන දැක් ගන්න ඕන බලන්න. එවිදුගෙන යන ඉල්ලල බලන්න ඕන මටත් එක. දෙන්නේ නැහැ අනේ කරන් දෙන්න බෑ. ඉතින් ඔන්න තරහක් වෙන පෙරේතය දෙන්නේ නැහැ මේක. ඉතින් උඹේ දේවා හොඳින් හරි ගන්නවා නරකින් හරි ගන්නවා. ඔන්න අවිද්‍යාව ඉස්සෙල්ල ඇතුළ ඊළඟට ව්‍යාපාදියාව හොමින් හරි නරකින් හරි ගන්නවා. ඔන්න මිත්‍යා දෘෂ්ටියක් ආවා. ඊළඟට වරකම් කරන්න යනවා අහු වෙනවා මරාදා පාරදාපියක් කරනවා. දැන් දේරෙන්න ඕන බොරු කියනවා. කවුරුන් සාක්ෂි දෙයි කියලා හිතනොත් තරජනය කරනවා. ඔන්න දස අකුසලයෙන් මේ ක්‍රියාකාරී කාය කර්මයට වාක් කර්මයට මේ වටේ දැන් ඇතුළේ එළියට ඇවිල්ලා බොහෝ දුර ගමන යනවා. ඉතින් මෙන්න මේක තමයි අපි හැමතිස්සෙම කරන්නේ. ඉතින් මේ අපි තුල සිදුවෙන මේ ධර්මතාවය තමයි මේ වචන දෙකෙන් නම් කරලා තියෙන්නේ.
නාම ධර්මය හරගන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාරය සහිත කියලා අසාති දෙනවා. ඒ රූපයේ වැසගන්නේ මනෝමය රූපයක් සමග සාදා දෙන්නේ ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න කොහොමද හදාගෙන කියන්නේ? නාම ධර්ම කියලා කියනකොට ඒකේ ආකාර දෙකක් අපට දැකෙන්න තියෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර රූප නොවන අර්ථයෙන් නාම වෙනවා. ඊළඟට නාම රූප වචා විඥානං කියනකොට එතන වේදනා සංඥා සංඛාර ටික නාම වෙනවා, රූපේ රූප වෙනවා. මේ ටිකේදීලා විඥානය හට ගන්නවා. එතකොට නාම ධර්ම චෛතසික නාම ධර්ම කියනකොට වේදනා සංඥා සංඛාර කියනකොට කියවෙන්නේ චෛතසික ධර්ම. චෛතසික ධර්ම. චෛත්‍යක ධර්ම තියෙනවා සම්පචිත්ත සාධාරණ කුසල අකුසල අව්‍යාපෘත හැම හිතකටම සාධාරණ පොදුවේ හැම හිතකම පහළ වෙන චෛත්‍යක තියෙනවා. හැබැයි හැම හිතකම පහළ නොවේ චෛත්‍යක තියෙනවා. ඒ කියන්නේ කුසල චෛත්‍යක තියෙනවා අකුසල චෛත්‍යක තියෙනවා කුසල්ද අකුසල්ද නොව අව්‍යාපෘත මේ දෙකට නොබෙදපු චෛත්‍යකක් තියෙනවා. එතකොට හැම සිතකටම සාධාරණ චෛතසික ටිකක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන්නේ සම්පචිත්ත සාධාරණ. කුසල් සිතෙත් යෙදෙනවා අකුසල් සිතෙත් යෙදෙනවා අව්‍යාපෘත සිතෙත් යෙදෙනවා. එන්ක හැම සිතකම උපදින මේ සිතුවිලි නාම ධර්ම ගණයට ඇති වෙනවා. එතකොට අපි ගත්තොත් ඇහැට රූපයක් ගැටිලා චක්කු විඥානය උපදින. චක්කු විඥානය උපදිනකොටම පෙරපසු නැතුව ඒකත් එක්කම වේදනා සංඥා සංඛාර එතන මේ චෛතසික ටිකෙන් චෛතසික 52ක් තියෙනවා. චෛතසික 52 බෙදීමකට ලක් කරලා තියෙනවා ස්කන්ධ වශයෙන් තුනක් හැටියට දක්වලා තියෙනවා. වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධයේ හැටියට සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධයේ හැටියට සෙසු චෛතසික 50ම සංඛාර ස්කන්ධයේ හැටියට දක්වලා තියෙනවා. එතකොට අපි වර එක කුසල සහගතව හිතනවා වර එක අකුසල සහගතව හිතනවා වර එක කුසලයට අකුසලයට නොවන නොයගෙන සේ හිතනවා. එතකොට අනේ අරමුණ ගැන හිතන අවස්ථාවට කියනවා සංස්කාර කියලා. එතකොට මේ සංස්කාර කියන අවස්ථාවේ හිතනවා කියන අවස්ථාවේ කුසල සහගතව හිතනවා එතකොට කුසල චෛතසික. අකුසල සහගතව හිතනවා අකුසල චෛතසික. කුසලද අකුසලද නොව අව්‍යාකෘත චෛතසික පහළ වෙන වෙලාවේ ඒ අනුව හිත හඳුන්වනවා. එනිසා අරමුණක් ගැටෙන හැම අවස්ථාවකම මේ සිත් උපදිනවා. සිතත් එක්කම චෛතසික උපදිනවා. එතකොට මෙන්න මේ තැනදී අපට හමු වෙලා තියෙන්නේ චිත්ත චෛතසික රූප. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පහක් හැටියට දැක්වුවත් හරි චිත්ත චෛතසික රූප. දැන් පරමාර්ථ ධර්ම දෙකක් තියෙනවා. ලෝකයේ තුල පරමාර්ථ ධර්මයක් තියෙනවා. ලෝකයෙන් එතර වෙන එතර වූ පරමාර්ථයක් තියෙනවා. සත පරමාර්ථය. ලෝකයේ තුල පරමාර්ථය චිත්ත චෛතසික රූප. චිත්ත පරමාර්ථය. චෛතසික පරමාර්ථය රූපේ පරමාර්ථය. හැබැයි එතකොට අපි මේ දකින්න මට්ටම නෙවෙයි. සත්‍ය භාවයෙන්, පුද්ගල භාවයෙන්, ආත්ම භාවයෙන් අර මලක් හැටියට, ගලක් හැටියට, වැලක් හැටියට, ගහක් හැටියට ගත්ත තැන නෙවෙයි. පවත්නා යථාර්ථේ. පවත්නා යථාර්ථේ චිත්ත චෛතසික. මේ බඳු අනාත්ම ධර්මතාවයක් එතන. ඒ අනාත්ම ධර්මතාවයක් එතනයි සත්ත පුද්ගල ආත්ම ගහක් වැලක් මලක් කියන වැරදි දැන ගැනීමකට ඇවිල්ලා ඊට සාපේක්ෂව අපි කුසල අකුසලයට යන්නේ. ඉතින් කොහොම හරි තේරුම් ගන්න මට තේරුණ හැටියට මේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ මෙන්න මේ කියන විදිහෙන් හැම සිතකටම පොදු උරුම ධර්මතාවයක් තියෙනවා. හිතක් උපන්නොත් ඒ හිතත් එක්ක අනිවාර්යයෙන්ම උපදින චෛතසික ටිකක් තියෙනවා. හැබැයි හිතක් උපන්නොත් අනිවාර්ය නැති දැන් අපි හිතමු අපේ උපදින චක්කු විඥාන හිතේ ඒකාන්තයෙන් අකුසල චෛතසික නම් උපදින්නේ අපිට කුසල් කරන්න හෝ නිවන් දකින්න හෝ වෙන්නේ නැහැ. ඒකාන්තයෙන් චක්කු විඥාන හිතත් එක්ක කුසල ජයසික උපදිනවනේ. අපිට අකුසල් කරන්නේ හේතුකුත් නැහැ. අපායන්නේ විහිකුත් නැහැ. එහෙනම් මේ කුසල අකුසල ගණයට වැටෙන ජයසික ඒකාන්ත නැහැ. ඒකිට යෙදෙන්නේ අපට ලැබෙන අරමුණ බාරගෙන අපි හිතන මෙනෙහි කරන පිළිවෙල අනුව. හිතන මෙනෙහි කරන පිළිවෙල අනුව කුසල අකුසල ජයසිකත් හම්බ වෙනවා. ඒ මානසිකාරය වැඩි දියුණු කරගත්තාම කුසල අකුසල දෙපැත්තම පැහැරලා අව්‍යාකෘත වූ ක්‍රියා සිත් ආර්යයන් වහන්සේලාට පහළ වෙන ක්‍රියා සිත් අව්‍යාකෘත සිත් පහළ කර ගැනීම දක්වායි බඳු චෛත්‍යික උපදවා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ ප්‍රශ්නයට අසම්පූර්ණ නම් උත්තරේ නැවත මගෙන් අහන්න.
සෑම දෙයකම දෙපැත්තක් ඇති එක ස්වභාවිකයි. ඒ ධනතාවයේ අනුව සංසාරයේ අනිත් පැත්ත නිර්වාණය. මේ ගැන තව අවබෝධයක් ලබා දුන්නේ නැහැ.
ලෝකයේ අනිත් පැත්ත නිර්වාණය නේද? අංග දෙකෙන් මිදිච්ච තැන තමයි බට නිවන මාර්ගය වෙන්නේ. අන්තය කියලා කියනකොට සැප වේදනාව එක්කාන්තය, දුක් වේදනාව එක්කාන්තය, අදුක්ම සුඛ වේදනාව මැච්චේ වෙනවා. ආත්මාත්මක ආයතන එක්කාන්තයක්, බාහ්‍ය ආයතන එක්කාන්තයක්, විඥානේ මැද වෙනවා, මැච්චේ වෙනවා. ස්පර්ශ එක්කාන්තයක්, ස්පර්ශ සමුදේ එක්කාන්තයක්, ස්පර්ශ නිරෝධය, නිරෝධය මැද වෙනවා. අතීතයේ එක්කාන්තයක්, අනාගතයේ එක්කාන්තයක්, වර්තමානයේ මැද වෙනවා. මේ වගේ ඇත යන එකාන්තයක්, නැත යන එකාන්තයක්, ඒ දෙක අන්ත දෙකට වැටෙනවා. එතකොට මෙන්න මේ විදිහේ අන්ත දැන් අපිට බොහොම හුරු පුරුදු අන්ත ගැන කියනකොට කාමසිකල්ලිකාම යෝගිය අර්ථ කරන කාම ද්වේමී වික්‍රේ අන්ත අපබ්බජි කියන සිත. එතකොට මේ කියන හැම තැනකින්ම කියවෙන්නේ එකම අදහසක්. වචනවල යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. කොහොමද මේ හැම තැනකින්ම කියවෙන්නේ සම්බන්ධිත පිළිබඳව? එතකොට අන්ත අතහරිනවා කියන තැන කොතනද? අපි කතා කළේ දැන් ස්කන්ධයන්ගේ උදේවැය. අපිට යමක් දෙයක් හැටියට පෙනෙනවා, දැනගන්නවා කියන තැන. දැනගන්නවා කියන තැන අපි කියවත් ඒක අපට හම්බෙන්නේ අර ටික වැය වෙලා කියලා. සීනිතේ පොළ ඒ උපකරණක ටික වැය වෙලයි ඒකක් හම්බෙන්නේ කියලා. දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන ස්කන්ධ ටික ආයතන ධාතු වැය වෙලයි අපිට ලැබෙන්නේ කියලා අපි කිව්වා. එතකොට දැන් අපිට නුවණක් තියෙන්න ඕන. අපි හිතුව අපි සිතෙන්ම යමක් දෙයක් හැටියට දැනගන්නවා කියන තැන කියමුකෝ. අපිට හරියට තැන පිළිගන්න බැහැ ඒක පාරට. අපි හිතුව සත්‍ය පුද්ගලයේ කෙනෙක් හැටියට දැනගත්තා කියලා. මේ දැනගැනීමට ආපු තැන ස්කන්ධ ටික වැය වෙනවා. එහෙම නැත්නම් ධාතු වැය වෙනවා. එහෙම නැත්නම් ආයතන ටික වැය වෙලයි මෙතනට ආවේ. හැබැයි ඒකේ ඇත්ත පේන්නේ නැහැ. නමුත් දැන් අපි දන්නවා, දැන් දන්නවා, දාම අහලා දැකේ නැතුව දන්නවා. තේකක් හම්බෙන්නේ අර සීන තේකොළ කිරින් වතුර ටික වැය වෙනවා වගේ. දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් වෙන්නේ මේ ස්කන්ධ ටික වැය වෙලා යන දැන් අපි දන්නවා. එතකොට අපට දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීමක් වෙනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ටික විශේෂ නොවුනත් අපේ මනසට තාම නොවැදුණු මනසට තාම විශේෂ නොවුනත් අපි දන්නවා දැන් මේ ටික ලැබෙන්නේ නැහැ, මේ ටික නැත්තම් කියලා. දැන් අපට දැනීමක් තියෙනවා මේ ටික ලැබෙන්නේ මේ ටික ඇති නිසාමයි කියලා. මොන ඇත්ත දකින්න නෝර වැඩෙන්න ඕන කියන්නේ. තාම අපිට මේ ටික දැනගත්තට මේ ටික යෙදෙන තැන අපි දන්නේ නැහැනේ. එතකොට නමුත් දැන් අපිට නුවණක් තියෙනවා, දැනුවක් තියෙනවා, දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් වෙන්න විදිහක් නැහැ මේ ටික නොයේ. දැකීමක් වෙන්න බෑ නැතුව රූපේ නැතුව චක්කු විඥානේ නැතුව. අහන්න බෑ කන නැත්නම් ශබ්දේ නැත්නම් සෝත විඥානේ නැත්නම් මේ ටික යෙදිලායි මේ ටික ලැබුණේ කියලා නුවණ දැන් අපිට තියෙනවා, දැනුම තියෙනවා. දැකලා නැහැ අපි තාම. දැකනම් අය කරන්න දෙයක් නැහැ, ඉවරයි. හත්දෙනා. දැන් අපි දන්නවා විතරයි. දැන් දකින්න ඕන. දැන් අපි දන්නවා මේ ටික වැය වෙලාමයි මේ ටික ලැබෙන්නේ කියලා. දැන් අපිට ස්කන්ධ ටික දකින්න ඕනේ නැහැ. මෙතන නුවණ තිබුණොත් ඇති. කොහොමද? උදාහරණයකින් කියමුකෝ බලන්න. විදුලි සීනු තියෙනවනේ අපේ ගෙවල් වල නේද? විදුලි සීනුවේ පරිපථය ගැන අපි දන්නවා. දන්න නිසා ඔක්කොම දකින්න ඕන නේද? ගේ ඇතුලේ ඉන්න අපිට බෙල්ලක වදිනකොට එළිය දොර යාලා බලනවද අපේ බෙල්ලකට කවුදවත් ස්විච් එකට අත තියලාද කියලා? ස්පර්ශ වෙලාද කියලා බලන්න ඕනද? මේ අපි දන්නවා බෙල්ලක වදින්නේ එළිය කවුරු හරි අත තියලා කියලා. බෙල්ලක නතර වෙනකොටම අපි දන්නේ නැද්ද ඒ අත ගත්තා කියලා? දැන් ඒක එහෙම බලලා දෙක තීරණය කළේ නුවණින්. දැන් දන්නවා මේක වදින්න විදියක් නැහැ, අතන අත තිබ්බේ නැත්තම්, කවුරු හරි අතේ තිබ්බේ නැත්තම් මෙහෙ වදින්නේ නැහැ කියලා දන්නවා. මෙතන වදින ශබ්දේ නතර වුණා කියන්නේ එතනින් අත ගත්තා කියලා දන්නවා. එතකොට අපි දන්නවා ස්පර්ශ වෙනකොට ස්පර්ශයේ නිසයි මෙහෙ ශබ්ද උනේ. ස්පර්ශයේ විඳිනකොට ශබ්දයේද ඇති වෙනවා. දැන් අපි එළියට ගිහිල්ලා එහාට ක බැලුවේ නැහැ. මෙතන ශබ්දය හට ගන්නකොට අපි දැනගත්තා මේ ශබ්දය හටගත්තේ අරෙහි ස්පර්ශ වෙලා කියලා. ඔන්න එහෙනුවන හටගත්තා. ශබ්දය නැති උනේ එහෙ ස්පර්ශය නිරුද්ධ වීමෙන් කියලා දැනගත්තා. දැන් ඔන්න නුවණේ කාර්යය. දැන් එක වැරද්දක් තියෙනවද ඒකේ? ඒ දැනුම එනවනේ. නෑ, ඒක සත්‍යයක් ඒකත්. එහෙනම් දැන් ඔබට දැකීම, ඇසීම, දැනීම, දැනගැනීමක් වෙනවා කියන තැන ප්‍රකට නම් අර බෙල් එක වදිනවා වගේ කියන තැන දකින්න. බෙල් එක වදිනකොට ඔබ දන්නවද දැන් ස්පර්ශ වෙලා කියලා? ඒ වගේ ඔබට දැකීමක්, ඇසීමක්, දැනීමක්, දැනගැනීම මාත්‍රයක් වෙනකොට තීරුම් ගන්න දැනගැනීමක් උනේ නිකන් නෙමෙයි ස්පර්ශයක් වෙලා. ඒ ස්පර්ශය මනෝ ස්පර්ශයක්. මන ධම්ම මනෝ ආයතන ටිකේදීලා. එහෙනම් දුක් ඒක දුකද සැපද? දුක. එහෙනම් දුකයි මේ හටගත්තේ කියලා දකින නොවන පහල කරගන්න බැරිද ඔය ටික? එහෙනම් මේ දුක නේද හටගත්තේ? මොනවද දුක කියන්නේ? එතකොට ස්කන්ධයන්ගේ උදය, ස්කන්ධයන්ගේ ඇතිවීම, දුක හටගත්තා. දුක හටගත්තා. දැන් බෙල් එක නවතිනකොටම ස්පර්ශය නිරුද්ධ වෙලා කියලා අපි දන්නවනේ. ඒ වගේ අපිට යමක් දෙයක් හැටියට දැනුණු දේ විදුණා, නිවුණා කියන්නේ මොකද්ද? හටගත්ත ස්කන්ධ ටික නැරඹ. දැන් අපි ඒ තුල දැකලා තියෙන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ උදයත්වය, උදයත්ත ගාමිනී පඤ්ඤා. මේ විදර්ශනා නුවණ. පච්චුප්පන්නාන ධම්මාන විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥානමනු විපස්සනා ඥාන. දැන් මේ තුල තමයි අර අන්ත වලින් මිදෙන්නේ. දැන් ස්කන්ධයන්ගේ ඇතිවීම දකිනවා. අපට යම් දැනගැනීමක් වෙනකොට අපි දන්නවා දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ධාතු ආයතන හටගත්තා. හටගත්තා කියලා දන්නවා නම් කිසිවක් නැහැ කියන්න පුළුවන්ද? නැති කිංචි. කිසිවක්ම නැහැ කියලා කියන්න පුළුවන්ද? සත්‍යයක් නැහැ, බුද්ධලෙක් නැහැ, ආත්මයක් නැහැ, කෙනෙක් නැහැ, දෙයක් නැහැ කියන්න පුළුවන්ද? බැ. ඇයි හට ගැනීමක් දකිනවා. හට ගැනීමක් තියෙනවා නිසා නෑ කියන්න බෑ. නැත යන අන්තයෙන් නිදෙනවා ඇතිවීම දකිනකොට. ඇතිවෙච්ච දේ නැති වෙනවා දකිනකොට. දැන් ඇතිවෙච්ච දේ දකිනවා හරි උලේ හරි ඉඳලා ආවෙත් නෑ. අතීතයේ ඉඳලා ආව නෙමෙයිනේ දැන්. අතීතයේ තිබිච්ච දෙයක්ද මේ සිවුනේ? දැන් හිතේ දැන් මේ මොහොතේ හටගත්තියව. එතකොට ඔන්න අතීතාන්තයෙන් මිදෙනවා. අතීතයේ ඉඳලා ආව නෙමෙයි. අතීතාන්තයෙන් මිදෙනවා. ඊළඟට ඇත කියන නැත කියන අන්තයෙන් මිදෙනවා. ඇතිවීම දකිනකොට මේ මොහොතේම හටගත්ත හට ගැනීම දකින නිසා නෑ කියන බෑ මේ කියන. හැබැයි හටගත්තේ හටගත්තෙනම නැති වෙනවා දකිනවා. අනාගතයට යනවද මොකක්වත්? එහෙනම් අනාගතයට යනවා කියන අන්තයත් අනාගතයේ අන්තයත් අතහැරෙනවා. ඊළඟට හටගත්ත දේ හටගත්තෙනම නිරුද්ධ වෙනවා දකිනවා නම් තියෙනවා කියන්න පුළුවන්ද? තියෙනවා කියන්නත් බෑ. හට ගැනීම දකින කෙනා නැත යන අන්තයෙන් මිදෙනවා. හටගත් දේ නිරෝධය දකින කෙනා තියෙනවා කියන අන්තයෙන් මිදෙනවා. ඇත නැත යන අන්ත දෙකෙන් මිදුණා කියන්නේ අරහතන්ගේ මාර්ගයට මගට පිවිසුණා. එතකොට මෙතන හටගත් දේ මෙතනමයි හටගත්ති කියලා දකිනකොට පෙර අතීතයේ ඉඳලා ආවා කියන අදහස අපේරෙනවා. අතීතාන්තය අපේරෙනවා. හටගත් දේ මෙතනම නිරුද්ධ වෙනවා දකිනකොට අනාගතය අපේරෙනවා. අතීත අනාගතාන්ත දෙකෙන් මිදුණු කෙන මැජ්ජේ මෙන්න මේ බඳු පිළිවෙතකිනුයි මේ ධර්ම දකින්න තියෙන්නේ. ඒ බලන්න ඕන තැන තමයි අපි කියේ. ඒ සඳහා නුවණයි අවශ්‍ය කරන්නේ. දැන් සිත මනස මෙහෙවන්න මේ ධර්මතාවය මෙතන තියෙන ඔක්කොම ටික.
දෝෂ
දිවල් ඇති ආංශ්‍ය දෝෂ භාවනාට රාජා කරන කිද යම් යම් බාධක සජීවීව අජීවීව දෘශ්‍යමානව අදෘශ්‍යමානව පවතින්න පුළුවන්. ඒ බාධකයක් හැම බාධකයක්ම නිදගෙන යාමේ හැකියාව අප සතු වෙන්න ඕන. හැබැයි අපි දන්නවා බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ ඕනම තැනක හිත වඩන්න පුළුවන් කියන නියමයක් නැහැ. මේගිය සූත්‍රයේ ගත්තහම අපට හොඳට පැහැදිලි මේගිය හාමුදුරුව බුදුහාමුදුරන්වත් අතරමං කළ පාසිවුරු ටික පැත්තකින් තියලා බුදුහාමුදුරන්ව තනි කරලා ගියේ භාවනා කරන්න. අඹවනේට ගිහිල්ලා භාවනා කරගෙන යනකොට කාමෝ තර්කයක්. ඉස්සර රජ කාලේ රජ වෙලා ඥාන්තප්පුර බිසෝරුවෙක් කැවිලා විනෝද වෙච්ච තැන. ඒ අර පරණ මතකයේ ආශ්‍රය අවදි වුණා. ඔන්න විශ්වාක එක්ක සතුටෙන් ඉන්න ගමන් සොරෙක් සතුරෙක් අල්ලගෙන ඇවිල්ලා රජුරුවන්ට දැක්වුවා. ඉතින් මේ සතුටෙන් ඉන්න වෙලාවේ බාධා කරපු නිසා එයාට තරහ ආවා. ඉතින් සතුරා කරපු වරද ගැන අහලා තවත් කෝපයෙන් ගෙලකසහ බෙල්ල කපා දාන්න කියලා විධානය පුත් කළා. විහිංසා විතරකේ පුත් පහරන කාම විතරක ව්‍යාපාද විහිංසා මේකේ ආවර බැලුවම බුදුහාමුදුරන් අත පැරලා නිවන් දකින්න භාවනා කරන දැන් මට උනේ මොකද කියලා. ඒතකොට බුදුචාරයන් වහන්සේ ළඟට හමු වෙන්න ආවා මේ ගමන අසාර්ථක වෙන. ඉතින් ඒ වගේ සාර්ථක වෙන තැන් අසාර්ථක වෙන තැන් තියෙනවා. තව තැනක අපට හමු වෙනවා බුදුහාමුදුරු දේශනා කරන යම් තැනක සිව්පසයේ බොහෝ සුවසේ ලැබුණා. එතන හිත වැඩෙන්නේ නැත්නම් එතන පැහැර දාලා යනවා. යම් තැනක සිව්පසේ බොහෝම දුෂ්කරයි බොහෝ අමාරුයි. ඒත් හිත වැඩෙනවා නම් එතන ඇසුරු කරන්න. එතකොට මේ දේශනාවන් තුල පැහැදිලි වෙනවා යම් යම් ස්ථාන තිබෙන්න පුළුවන් කෙනා කෙනාට විශේෂ වෙන හොඳ තැන. සමහර වෙලාවට මට ගැළපෙන තැන තව කෙනෙකුට නොගැළපෙන්න පුළුවන්. ඒ නිසා එහෙම බාධක ස්ථාන තියෙනවා. ඒවා බොහෝ වෙලාවට ගත්තාම දැන් මේගිය සූත්‍රයට අනුව ගත්තාම පෙර බොහෝ කාලයක් කාමාස්වාදයේ සඳහා යොදාගත්ත ස්ථාන. ඒ තැන් වලට ගියාම තරපරණ හැඟීම් ඇති වෙන්න පුළුවන්. බොහෝ කාලයක් කුසල ධර්ම කුණේ ධර්ම වඩපු භාවිතා කරපු තැන් වලට ගියාම හිත බොහෝම සාන්තිමත් වෙන්න පුළුවන්. එහෙම ඒබඳු ස්වභාවයක් තියෙනවා. ඊළඟට ඊට මෙහායි අපි කුසලයක් ධර්මයක් ආරම්භ කරන්න පටන් ගන්නකොට බාධා ඇති වෙනවා. ඒවා හුඟක් ඒවා 90%ක්ම අදෘශ්‍යමාන ඒවා නෙමෙයි. අපේ සිතෙන්ම එන ඒවා. සිත අකමැති මේකට. අකමැති නිසා නොඑක ඇඟේ දරත ගති බර ගති ඇති කරලා ඈනුම් යවලා නොඑක් නොඑක් දේවල් කරලා එපා කරන ගති හිතේ නැති වෙනවා. ඒවා අමනුෂ්‍යයට හැටියට දකින්න එපා. මාර පෙළේ බාධක හැටියට දකින්න එපා. ඒවා හිත හදාගෙන નિවැරදි කරගන්න පුළුවන් හිතෙන්ම හදාගන්න ඕනේ ඒවා. ඊළඟට හිත මෙහෙන් යම් අපේ ගෙවල් වල තරක් ගත්ත නොඑක් මිසදුතු දෙවිවරු ඉන්න පුළුවන්. විශේෂයෙන් අපි අනුන් හදපු ගෙවල් වල ඉන්නේ කලින් වාසය කළ අයගේ ඊගත් ලක්ෂණ පුරුදු අනුව ඒ තැන් වලට අරන් ගත්ත සම්බන්ධ වෙච්ච මනුෂ්‍ය අමනුෂ්‍ය පෙළේ දෙවියෝ වෙන්න පුළුවන්, භූතය වෙන්න පුළුවන්, නොඑක් අය ඉන්න පුළුවන්, මිසදුතු අය ඉන්න පුළුවන්. ඒ අයට මේ සම්බිතු ක්‍රියාවන් ටිකක් නුරුස්නා බවක් තියෙනවා. ඒ අයට රිදෙන බවක්, ඒ අයට දැවෙන බවක් තියෙනවා. අපි පිළිතක් කිව්වත් ඒ අය උපිච්චෙනවා, ඒ අයට රිදෙනවා. ඉතින් මේ අය රිදෙන නිසා අපිව වළක්වා ගන්න අපේ කුසලයේ වහන ඒ අවස්ථාව මඟ හරවන මේ මුගත් දෙනේ කුසල් කරන්න, පින් කරන්න, වත් පිළිවෙත් කරන්න, වළක්වන්න හේතුවක් වෙන්න පුළුවන් ඒබඳු හේතුන්. ඉතින් අපි ඒ තත්වයන් තේරුම් අරගෙන මෛත්‍රියෙන්, කරුණාවෙන්, වීරියෙන්, උත්සාහයෙන් මේවම කොහොම හරි ජය ගන්නවා කියන මහන්සියෙන් එක සති දෙකක් තුනක් මාසයක් හමාරක් ඒ අපහසුකම් ඉඳ දරාගෙන ඒක කටයුතු කළොත් එක්කෝ යැත්තු ඉවත්තලයි, එක්කෝ යැත්තු ඒ කුසලයට පිනට නැඹුරු වෙලා එකතු වෙලා ඒ අය කුසල් කරගනී. ඒ නිසා බාධකයක් ආව කියන තරමකින් එතනින් පසුබහින්නේ නැතුව ඒ හැම බාධකයක්ම සාධක බවට පත් කරගෙන ඉදිරියට යාමේ හැකියාව යෝගාවචරයන් සතු විය යුතුයි. ඉතින් යම් තැනක හදා ගන්න බැරි තරමේම බාධකයක් එනවනම් එනම් බුදුහාම දේශනා කළ කොච්චර සිල්පසේ ලැබුණත් එතන ඉන්නපා කියලා ඉතින් අතයර දාලා යන්න වෙන ලංකාවට වත්. භාවනා අරමුණක හිත තීබියදීම තවත් අරමුණකට හිත යන විදිහක් නැහැ. මොකද එකවර අරමුණු දෙකක් එක හිතකට ගන්න බෑ. ඒ නිසා භාවනා අරමුණෙන් නිදිලමයි තවත් අරමුණකට හිත ගියාන ගියේ. මෙහි අපෑරිලමයි. ඒ නිසා එතනදී අපට එකම අරටම කියන්න බෑ මේ කමටහනින් අතහැරලා වෙන තැනකට ගිය පමණකින් භාවනාවෙන් නිදුණක් අකුසලයට වැටුණා කියලා. මොකද උපමාවක් තියෙනවා. තල්ගස් හතරක් තියෙනවා. දැන් මේ තල්ගස් හතරට කොටු වෙච්ච වඳුරේ දැන් මේ වඳුරව අල්ල ගන්න ඕන වෙච්ච කෙනෙක් මේ වඳුරව අල්ලන්න හදනවා. වඳුරා මේ ගහෙන් අර ගහට පහිනවා. ඒ ගහට යනකොට අනිත් ගහට පහිනවා. ඒ ගහට යනකොට අනිත් ගහට පහිනවා. දැන් වඳුරට වෙනාතකට යන්නත් බෑ. මේ ගස් හතරෙම එහාට මෙහාට පනින්නේ. යම් කලක් මේ වඳුර ගහෙන් ගහට පැනලා 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 බෙහෙතට මහන්සියටපත් වෙලා යම් වෙලාවක් වෙනවා පැනගන්න බැරුව එකම ගහක එකම තැනක නතර වෙන වෙලාවක්. අර මිනිස්යාට කැමති විදිහකට අල්ල ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ අපට මේ හිත පැනලා යන ස්ථාන හතරක් සතර සතිපට්ඨානයේ හැටියට පෙන්වයි. කාය වේදනා චිත්ත ධම්ම. එතකොට සතර සතිපට්ඨානයේ හඳුනාගෙන වඩන කෙනෙකුට කායානුපස්සනා කමඨහනකම හිත පවතින්න ඕන කියලා නෑ. දැන් කායානුපස්සනාවෙම හිත තියන්න ඕන කියලා නෑ. එක වේදනාවට යන්න පුළුවන්, වේදනාවත් දැනෙන්න පුළුවන්. රාගී විරාගී සදෝසී සමෝහී බවක් දැනෙන්න පුළුවන්. චිත්තානුපස්සනාවට යන්න පුළුවන්. දැන් කාමච්ඡන්දයක් දැන් ව්‍යාපාදයක් කියලා නීවරණයන් හඳුනා ගන්න තැනකට යන්න පුළුවන්. දැන් මේ හතරපලෙන් කොහේ හරි ගියාට ඒ හතරපල හරියට හඳුනාගෙන නුවණින් හඳුනා ගන්නවා නම් කුසල ආරම්මණයෙන් විනාශ වෙලා නැහැ. කුසල ආරම්මණය තමයි ඉන්නේ, නතරගතපට්ඨානෙමයි පිහිටලා තියෙන්නේ. ඒක බාහිරව වෙනත් වෙනත් අරමුණු වලට ගිහිල්ලා ඒ තුල ගියේ කොහෙද කියලා මේ සතර සතිපට්ඨානයට පටලව ගන්න වට ගන්න බැරි නම් ඒක රාග සිත් ඉපදিলা, දේශ සිත් ඉපදিলা ඒවා වර්ධනය වෙන පැත්තකට නම් ගිහිලා තියෙන්නේ. එහෙනම් අකුසල පැත්තට පරවෙලා අකුසලයට වැටිලා කුසලයෙන් අකුසලයේ ඉපදিলা අකුසලයේ වැඩෙන පැත්තක ඉන්නවා. එතන නුවණ සීය වීර්ය කුමක්වත් යෙදিলা නැහැ. එනිසා අපට තියෙන්නේ සිත අපි තබාගත් අරමුණේ තියාගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. කොච්චර උත්සාහවත් වුණත් තම සිහිය නුවණ සම්පූර්ණ නැති නිසා, ඉන්ද්‍රිය සම්පූර්ණ නැති නිසා මෙලත් අරමුණ වලට යනවා. ගියේ යම් තැනකද එතන දහම මතු කරගන්නයි අපට හැකියාව තියෙනවා. අපි හිතවනෝ අපි වැඩෙන කමඨහණෙන් අතහැරිලා සුබ නිමිත්තක් සුබ වශයෙන් කෙනෙක් පුද්ගලයෙක් වල්ලගෙන දැන් ඒ ලක්ෂණ, ඒ සුබ බව, ඒ ලැබපු පහස ස්පර්ශය සිහි කරනවා කියන තැනකට හිත ගිහිල්ලා කියන්නේ දැන් අකුසලෙ ඉපදිලා. දැන් අපිට මේ උපන් අකුසලෙ දුරු කරන්නයි ඕන. අන්න දැන් මම තීරණය කරනවා මේ ලක්ෂණයි කියලා පෙන්විලා රැවටිලා නේද තියෙන්නේ. මේ රැවටෙන තැන තියෙන්නේ මෙන්න මේ වගේ ධාතුව නේද, මේ දෙතිස් කුණප නේද කියලා. මේ අසුභ බවට පත් වෙනව නේද, මේක ලක්ෂණ වුණත් මේ විදිහේ මෙරිලා කුණු වෙලා නිල් වෙලා ඉදිමිලා අනුව ගහලා දිය වෙලා යටකට උඩට අබ්බවට පත් වෙනව නේද කියලා. අන බලනකොට අපි අර හිත අරමුණේ තීචාරමුණේ ගියා තමයි. නමුත් අපි එතන කුසලයේ උපදවගත්තා. ඒ වගේ සිත ගියාට කමක් නෑ. ගිය තැන හඳුනගෙන ඉපදුනේ කුසලයේද අකුසලයේද කියලා හඳුනගෙන අකුසලේ නම් ඒ අකුසලයේ දුරු වෙන විදිහට එතනම හිත ප්‍රබාගෙන මෙහි කරගන්න පුළුවන් නම් හිත එහාට මෙහාට යන එකේ කිසි දෝෂයක් නෑ. මොකද යන්නේ මේ සතරපලට. ඒ සතරපල හඳුනගෙන සතරපලෙහි සිහිනුවන වැඩෙන විදිහට යෝනිසෝමනසිකාරය භාවිතා කරන්න පුළුවන් නම් කිසි වරදක් නෑ. ඒ ටික නොහැකි වෙනවා නම් විතරයි අපි ඒ ගැන ටිකක් උනන්දු වෙන්න ඕන. තව ගොඩක් තියෙනවා. ඔක්කොටම නම් දැරිය මට දැන් කියන වෙලාව.
කරුණාකර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව ඉගෙන ගැනීමට පෙර ඒ කරන විට වාඩි වෙන්නට අවශ්‍යයි.
ආනාපාන සති භාවනාව භාවිතාය බහුලීකතා යානිකතාය වත්තුකතාය අනුපිතාය පරිචිතාය සුමාරත. බොහෝ කොට භාවිතා කළ කෙනෙකුට සතර ඉරියව්වේම වුවා මෙය භාවිතා කරන්න බැරිම කමක් නෑ. හැබැයි අපට ආනාපාන සතිය දේශනා කළ බොහෝ තැන්වල පෙන්වලා තියෙනවා යා යුතු තැනක්. අරඤ්ඤගතව, රූපමූලගතව, සුඤ්ඤාගාරගතව ඊළඟට ඉරියව්ව දක්වලා තියෙන ඍජුවම නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිදාය උඩුකයෙන් දුල් තබා ගන්න කියලා. එතකොට පුරු කරන කාලයේ, පුරුදු පුහුණු කරන කාලයේ තුල එවළු ඉරියව්වක ගත වෙනවා නම් හොඳයි. හැබැයි එවළු පළක් බැඳගෙන ඉන්න බැරි නම් මට ආනාපාන සතිය වඩන්න බෑ කියලා අතහැරිය යුතුයි. පුටුවක් ආසනයක් උඩ වාඩි වෙලා හරි එක කරගන්න පුළුවන් නම් අවශ්‍යතාවයේ උඩුකය හොඳට ඍජුව තිබීම, අර පුටුවක් වගේ තැනක වාඩි වුණා නිදිබර ගතියක් එනවා, තීන මිද්‍රියට ඉඩක් වෙනවා, ඒකයි බාධකය. නමුත් Tamanta වීර්ය උත්සාහය තියෙනවා නම් ඉඳගන්න බිම ඉඳගන්න බෑ කියලා නිකන් ඉන්නවට වඩා කොහොම හරි ක්‍රමයකින් නිදාගෙන හරි කමන්නේ, හිටගෙන හරි කමක් නෑ. ඒ ගැන බලනවා නම් හොඳයි. මොකද හිතගෙන අපි බලනකොට ආනාපාන සතියේ හිත දැඩිව යොමු වුණොත් සමහර වෙලාවට විමෙද වැටෙන්න පුළුවන්. මොකද ආරමුණ වෙනත් තැනක සිත පිහිටන නිසා. ඒ නිසා අතින් ඒක ඉඳගෙන වඩන කෙනෙකුට කමඨාණෙන් අත් නොහැරි පවත්වන්න මේ සිවිරියාව තුළම යම් දුරකට යම් ප්‍රමාණයකට පවත්වා ගන්න පුළුවන්. නමුත් ඒ තුළ සමාධියක් ගොඩ නැගෙන්න නම් ඉඳගෙන ඉන්නේ ඉරියව්වම අවශ්‍ය වෙන බවයි තේන්නේ. ඉතින් ආනාපාන සතිය ගැන නම් බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. නමුත් මේ වෙලාව ඒ සඳහා සුදුසුමදි කාලෙමදි. ආනාපාන සතිය ඉස්සර කරන වෙලාවක් නේ. එක ඩිංගක් විතරක් කියන්න. ආනාපාන සතිය ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න මම දන්නේ නැහැ. ඊළඟට දන්න ටිකවත් කියන්න කාලේ ප්‍රමාණවත් නැහැ. කොහොම වුණත් එකක් කියන්න පුළුවන්, අපි භාවිතා කරන ආනාපාන සතියේ නම් බොහෝ අඩුපාඩුකම් ඇත කියලා. සතිපට්ඨාන සූත්‍රයේ අපි ගත්තොත් ඒකේ ආරම්භය සත්තාන විසුද්ධිය, ශෝක පරිද්දවාන සම්පතිත්වය ආදී වශයෙන් සතිපට්ඨානයේ වඩන කෙනෙකුට ලබන්න පුළුවන් ප්‍රතිඵල ටික මොනවද කියලා පළමුවෙන්ම දක්වලා තියෙනවා. සතිපට්ඨානයෙන් ලැබෙන ලබන්න පුළුවන් ප්‍රතිඵල ටික නිවන දක්වාම දක්වනවා. ඒ ප්‍රතිඵලය ලබන්න කොච්චර කාලයක් යනවද කියලා පෙන්නනවා සූත්‍රයේ අවසානයේ. අඩුම දින 7ක්, වැඩිම අවුරුදු 7ක්. අවුරුදු 7යි දින 7ක් අතර කාලය තුල මේ ප්‍රතිඵල ලබන්න. මේ කාලය තුල මේ ප්‍රතිඵලය ලබන්න නම් කොහාටද යා යුත්තේ? අරඤ්ඤගතව, රූපමූලගතව, සංඥාගාරගතව පළවෙනි අවවාදයේ හැටියට අපිට ගන්න පුළුවන්. යා යුතු තැන කොහොමද ඉඳ ගන්නවද? එතන පෙන්නනවා නිසීදති පල්ලංකං, පලක් බැඳගෙන උඩුකය ඍජුව තබාගෙන වාඩි වෙන්න. දෙවෙනි අවවාදය. තුන්වෙනි අවවාදය මොකක්ද? පරිමුඛං සතින් උපට්ඨපෙත්ත. මේව පලක් බැඳගෙන හොඳින් සිහිය, පරිමුඛයේ සිහිය පිහිටුවා ගන්න. ඊළඟට පෙන්නනවා හතර. සෝ සතෝව අසස. ඔහු සිහි ඇතුවම ආස්වාද කරනවා ප්‍රසන්න. දැන් බලන්න ආස්වාද ප්‍රසවාසයේ මතද සිහිය ගැන කතා කරලා තියෙන්නේ? ආස්වාද ප්‍රසවාසය ගැන කතා කරන්න කලින් සිහිය පිටවා ගන්න කියලා තියෙනවා. එහෙනම් කොහෙද සිහිය පිටවන්නේ? කොතනද? එහෙනම් අපට තියෙන මොකක් හරි මෙච්ච ප්‍රමාද දෝෂයක් තියෙන බව පේනවා මේ භාවිතා කරන වර්තමාන භාවිතාවන් තුළ. ඊළඟට අභිධර්ම පිටකේ බොහොම විස්තර කරලා තියෙනවා. දැන් සමහර අභිධර්ම පිටකේ පිළිගන්නේ නැහැ. ඒක බුදු දේශනාවක් නොවේලු. ඉතින් බුදු දේශනාවක් කියලා විශ්වාස කරන කෙනෙක් ඉන්නවා නම් විභංග ප්‍රකරණේ බලන්න හොඳ ලක්ෂණට තියෙනවා. ඉතින් කමන්නේ ඒක ප්‍රතික්ෂේප කරන කෙනෙක් වුණත් කමන්නේ සූත්‍ර පිටකේ පිළිගන්නවනේ. ඒක බලන්න පටිසම්භිදා මාර්ගය. පටිසම්භිදා මාර්ගයේ ආනාපාන සති කතාවේදී පෙන්නනවා ආනාපාන සතිය පිළිබඳව මෙහෙම. දැන් කෙනෙක් සති නිමිත්තෙහි හිත පිහිටලා තියෙනවා ආස්වාද ප්‍රසවාසය ගැන දැනුම නැහැ. එයා ආස්වාද ප්‍රසවාසයෙන් පිරිහිලා. කෙනෙක් ආස්වාද ප්‍රසවාසය ප්‍රකටයි සති නිමිත්ත අප්‍රකටයි. එයා නිමිත්තෙන් පිරිහිච්ච කෙනෙක් කියලා. කෙනෙක් ඉන්නවා සති නිමිත්ත ප්‍රකටයි ආස්වාදයේ ප්‍රකටයි ප්‍රාස්වාදයේ අප්‍රකටයි. එයා ප්‍රාස්වාදයෙන් පිරිහිච්ච කෙනෙක්. කෙනෙක් ඉන්නවා සති නිමිත්තයි ආස්වාසය දෙක ප්‍රකටයි ආස්වාසය ප්‍රකට නැහැ. යා ආස්වාසයෙන් පිරිහිච්ච කෙනෙක්. මේ විදිහේ උපක්ලේශ ගණනාවක් ආනාපානසති කතාවේ පටිසම්භිදා මාර්ගය දක්වන. දැන් මෙතන තියෙනවා ආස්වාසය ප්‍රාස්වාසය සති නිමිත්තයි කියලා තුන් පළක්. මේ තුන් පැත්ත ගැනම දැනුවත් වෙලා තියෙනවා. දැන් අපි වඩන ආනාපාන සතිය එහෙම බවක් තියනවාද? එතකොට මේ පටිසම්භිදා මාර්ගයට වැරද්දක්ද අපිට වැරදිලා අපිට වරද්දලා කියලා බලලා මම හිතනවා ආනාපාන සතිය ගැන ටිකක් මේ සම්මතයෙන් මිදිලා බුදුහාමුදුරේ පිළිබඳව කළ දේශනාවන් මොනවද කියලා එකතු කරලා බලලා හොයලා බලලා විමර්ශනයක් කරලා හරිදී හොයාගන්න කාලයේ ඇවිල්ලා කියලා. එනිසා ආනාපාන සතිය වඩන කෙනෙක් සති නිමිත්ත සිහිය පවත්වන්න ඕන තැන කොතැනද කියලා දැනගන්න ඕන. දැන් අපි ගත්තු ආස්වාසය අපි ආස්වාසය කියලා පටන් ගන්න කොතනින්ද? ආස්වාසය කියලා නම් කරන්නේ කොතනින්ද? දැන් මේකේ මධ්‍යයක් තියෙනකෝ මධ්‍ය ලක්ෂය මෙන්න මෙතනින් එහාට යන කොටයි ආස්වාසය. මෙතනින් මෙහාට යන කොටයි ආස්වාසය. දැන් අපිට මධ්‍ය ලක්ෂයක් අහු වෙලා නැත්තම් අපි ආස්වාද ප්‍රසවාසය කියලා නම් කරන්නේ කොතනින්ද? අන්න මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ කොතනද මෙතන වෙනවා මේ නිමිත්ත. ඉතින් ඒක තමයි හඳුර ගන්න බලන්න අනුමාන තරමකින් හරි. එතකොට අපිට ඉන්න තියෙන්නේ මේ මධ්‍ය ලක්ෂයේ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන පිළිබඳව ආනාපානසති දේශනා කරනකොට පෙන්වන්නේ ධර්ම උපමාවකින් ඉන්නේ දොරටු පාලය පිලාගේ උපමාව. දොරටු පාලය දොරටුවේ ඉන්නේ. දොරටුවෙන් ඇතුල් වෙලා යන අය ගැන බලන්නේත් නැහැ. පිට වෙලා යන අය ගැන බලන්නේත් නැහැ. එයා බලන්නේ මැදින් මෙතනින් ඇතුල් වෙන පිට වෙන කවුද කියලා විතරයි. ආස්වාද ප්‍රසවාසයද අපිට පෙන්වලා තියෙන්නේ දොරටු පාලය. ආස්වාදයේ අනුයන්නක් බෑ ප්‍රාස්වාසයේ අනුයන්නක්. දැන් අපේ කමඨාන ආස්වාසය අනුයන් ප්‍රාස්වාසය අනුයන් කො එකද බව එකතන. එහෙනම් හිත තියන්න ඕන මැද ලක්ෂය. මෙන්න මෙතනින් උඩහට ආස්වාදය මෙතනින් පල වෙනවා. එතකොට ආස්වාදය ප්‍රසවාසය කියලා අපි දැනගන්න තැනක් හිත නතර කරුක් තැනක් තියෙනවා. එතකොට ඔන්න එතනින් නුවණින් දැනගන්නවා මෙතනින් දැන් මේ ආස්වාදය වෙනවා. එතකොට දැන් ආස්වාද වෙනවා නම් දැන් ප්‍රසවාස වෙනවා කියලා දැනගන්න පුළුවන් ඉන්නේ අපි එක තැනක පිහිටා ඉන්න තමක් හිත තබන්න පුළුවන් තැනක් අපි හඳුන ගත්තා. අන්න ඒ නිමිත්ත සති නිමිත්ත වෙනවා. ඒ සති නිමිත්ත තමයි බුදුරජාණන් වහන්සේ තැඹක් කොට ශක්තිමත් පවත්වන්න කියලා ඔය චප්පානක වගේ සූත්‍රවලින් දක්වලා තියෙනවා. චප්පානක වතුරේ වාසය කරන කිඹුලයි තුඹසේ වාසය කරන නයයි ගස් උඩ පයින් වඳුරයි ගමේ වාසය කරන බල්ලයි අහසේ වාසය කරන කුරුල්ලයි සුමනේ වාසය කරන හිවලයි මේ හය දෙනාව සත්තු හය දෙනා ගෝචර ස්ථාන හයක් හය දෙනාගේ වලිගිටි එකට එකතු කරලා ගැට ගන්නවා. දැන් බුදුහාර වහන දැන් මොකද වෙන්නේ මහණෙනි? දැන් හය දෙනා හය පැත්තට ආදින බලවත් වෙච්ච කෙනා බලවත් පැත්තට ඇදගෙන යනවා. දැන් ඊළඟට උන්වහන්සේ අහනවා මේ හය දෙනාගේ වලිගිටි එකට ගැට ගහලා ලොකු ශක්තිමත් තැඹක කණුවක ගැට ගන්නවා. දැන් මොකද මහණෙනි වෙන්නේ? දැනුත් හය දෙනා අදිනව හය පැත්තට. හැබැයි කාටවත් ඇදගෙන යන්න බෑ තැඹක බැදී. අපේ ආයතන හයත් ඔය චප්පානක සත්තු හය දෙනා වගේ. ගෝචර භූමි වෙනස්. ඇහැ රූප බලන්න, කන සද්ධාන, නාසය ගඳ සුවඳ, දිව රස, කය පහස, මේ ආදී අරමුණු හොයාගෙන යන විවිධ අරමුණු. දැන් බලවත් වෙනා බලවත් වෙච්ච පැත්තට ඇදගෙන. දැන් මේ ආයතන හය ඇදගෙන යන්න නොදී එක්තෙන් කරලා තියන්න නම් තැඹක බඳින්නවා. කණුවක බඳින්නවා. අන්න ඒ බඳින කණුව ශක්තිමත් වෙනවා. ඒ කණුව තමයි අපි සති නිමිත්ත කියලා කියන්නේ. සති නිමිත්තේ හොඳට පිළිතවන්නේ ශක්තිමත්. එතකොට ඇදගෙන යන්න බෑ. අදිනවා තමයි ඇදගෙන යන්න දෙන්නේ. අපි විතරම කලින් කල සති නිමිත්ත සිහි කර කර එතනට හිතපත් කරගන්නවා. ඉතින් මහා වටිනා තැනක් මෙතන. ඉතින් තේරුම් ගන්න පුළුවන් නම් මේ පොතපත බලන්න මොකද ලෝකයේ තියෙන මහා සම්මතය වෙනස් කරන එක ලේසි නෑ. නමුත් ඔබේ විමුක්තිය ගැන අපේක්ෂා කරනවා නම් කවුරුන් හෝ විශ්වාස කිරීමට වඩා ශාස්ත්‍රීයවරයා ධර්මයේ විශ්වාස කරලා ඒ තුළ සැබවින් කියවෙන්නේ මොකද්ද කියලා විමසලා බලලා අපි වැඩන ක්‍රමයේ වැරදි නම් වැරදි දේ අතහරින්න වෙනවා. වැරදි දෙයට ගරු කරලා ඒක පවත්නක ප්‍රතිඵලය නම් ලබන්න බෑ කියන එකත්. ප්‍රශ්න වලට තියෙනවා. ප්‍රශ්න ගොඩාක් ඉතුරු වෙලා තියෙන ඉතින් ඔක්කොටම උත්තර දෙන්න අමාරුනේ. අවශ්‍යම ප්‍රශ්නික මම කිය වුණා. අපි ඉතින් ආපහු සංසාරෙදී හරි හම්බ වුණොත් බලමු ඒ ප්‍රශ්නෙට උත්තර ගන්න. මම හිතනවා අපි කරපු දේශනාව පොඩින් ශ්‍රවණය කළොත් නැවත නැවත ප්‍රශ්න විසඳේ. ප්‍රශ්න මතුවෙන විදිහක් නැහැ. ප්‍රශ්න අවසන් වෙන්න ඕන. ඉතින් එසේ විචිකිච්ඡාවන් දුරු වී සත්‍ය පසක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා, ආශිර්වාද කරනවා. අද දවස පුරාම අපි බොහෝ දැන් පැය 8ක් 10ක කාලයක් මොහොතක්වත් නිකරුණේ අපතේ නොයවා බොහෝ දහම කුසලයක් අපි වදාගත් භාවිතාත් කළා. මේ තුලින් අපි ජනිත කරගත්ත මේ උදාර කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය අපි හැමතෙම මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම සංසාර දුක් ගෙවා ලබන උත පින්නතුන් ධර්මාවබෝධය ලබන්නට ඒ ධර්මාවබෝධය පිණිස තව තවත් මඟ කියා දෙන උත්සාහවත් කරන සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබීම පිණිස මේ පිළිද හේතු වාසනා පාරමී වේවා කියලා සාදුත්‍යයෙන් ප්‍රාර්ථනා. මතු දිනක බුදුවලුවක් සනසන්නට බුද්ධ රාජ්‍යයට පත් වෙන ආරි මෛත්‍රීනාත මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සාසනානුක උපකාරකකින් කැමති සියලු දෙවියන්ට මේ ස්ථානයට ගමට පලාතට රාජක අධිගෘහිත තම තමන්ගේ ගෘහවස්තු ආදීට අධිගෘහිත ඉෂ්ඨකාමී සියලු දෙවියන්ට මේකින් අයිති වේවා දිවයිසුරු වැඩි දියුණු වේවා සතන බෝධියෙන් නිවැරදිව සැනසෙත්වායි සාදු කියලා දෙවියන් තම තමන් ළඟින් ලැබී මේ පරලෝකීය මෞර්තිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරුවන්ට සල්වැසි සියලු ඥාතිනිතයි සීන්ට විශේෂයෙන් අද දවසේ අපට දන් සැන් පූජා කරමින් උපකාර උපස්ථාන කළ හැම දෙනාමමින් මෙසේ මේ පරලෝකීය සියලු ඥාති වර්ගයාට මේ බඳු කුණේ භූමියක් ඇතිකොට අපට ගුණ දහම් පුරන්නට සිල් ගුණ වඩන්නට නිවෙන්නට සැනසෙන්නට මේ බඳු කුණේ භූමියක් ඇතිකොට මේ පරලෝකීය යම් සාමීන් වහන්සේලා හෝදායකකාරකාදී වේනම් ඒ හැම දෙනාට මේ පින් 100ක් පත් වේවා අපේ ඥාතිවරු මේ පින් දෙන සැපතින් සැපතටපත් වේවා දෙව් සැපතින් මිනිස් සැපතින් සැපවත්ව සත්පුරුෂාශ්‍රයෙන් ධම්මකට යොමු සසර කතරින් එතර වේවායි සාදු කියලා අනුභවයේ ඔබට මට දන් පන් පූජා කළේ දායකකාරකාදීන්ට මේ බදු කුණ්ඩේ මේ වැඩ පිළිවෙල පිය දෙන්නට අනුශාසනා කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් ඔබ අපේම දෙනාටත් සංවිධායක හිදායක පින්වතුන්ටත් බොහෝ උපකාරක හැම දෙනාටමත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුමුලුවන් යාමින් ආශිර්වාදයෙන් දෝෂමාන දෝෂමාන සියලු දුර්භාදක දුරු වී නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සියලු සහනය සියලු සැනසෙල්ල උදා වේවා. අපල උපද්‍රව කරදර භාදක කාය චිත්ත පීඩාවන් මගහැරේවා. සියලු සම්‍යක් ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා අපේක්ෂාවන් ඉටු වේවා. සසර ගමනේ සරණාතුරු නරකාදී දුකට බයකට සාපකාර සාදී දුකකට උපැමින දුර්ජන අසුරෙන්නේදී සත්පුරුෂ අසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් නිවන් සුවයෙන් සැනසුණු කල් වේවාම අපේ මෙදිනාතම ලැබීවා සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ බන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ ධම්ම සම්දික්ඛික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයං කමනේ සංග සුඛටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිද්ධාන ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛාපංචතු දුක්ඛප්පත්තාච නිදුක්ඛාමයං පත්තාච සෝකප්පත්තාච විසෝකාහුන්තු සබ්බේ පිපානි දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති මුතු පීතෝ භවතු ලෝකෝ ච සිරපාරදී කරනවා හොඳින් නමස්කාර කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං කි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං කි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං කි සංඝං සරණං ගච්ඡාමි තතියං කි බුද්ධං සරණං ගච්ඡාමි තතියං කි ධම්මං සරණං ගච්ඡාමි තතියං කි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත අභිවාදන සීලස්ස නිත්තං වද්ධාපචායි සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නිවච අතෝ නිබ්බාන සම්පත්ති නිදාතේ සංජති සියලු පින්වලින් සියලු දෙනාට සියලු යහපත්.